ප්‍රකාශය. ඒකට මේ පේපච් සමුපාදය එකක් තමයි අපිට ඊළඟ භවයකට කරුණු සකස් වෙනවා කියන ප්‍රතිසමුපාදය කියනවා. මේ මොහොතේ මේ සත්‍ය උපදින වෙලාවේ මේ සිදුවෙන ප්‍රතිසමුපාදේ ප්‍රියවලියක් තියෙනවා. ඒක මම දැකගෙන දැක තින්නම් සංගති පස්වක මෙතන ප්‍රතිසමුපාදේ ප්‍රියවලිය මේ පසපත්‍ය වේදනා ඒ විදිහට යනවා. එතකොට මේ මෙතනින් අයට ප්‍රොෆෙසර්ගේ වන්දනා කරන දැත බොහොම ඩීටේල් එක කරන පැහැදිලි කිරීම හරිම පැහැදිලි වන කෙනෙකුට ඒක දැනගන්න පුළුවන්. ඒ නිසා මොනිකවම මොකක්ද මේ බුදුහාමුදුර දේශනා කරපු අනිත්‍ය දුක්ඛ අනාත්මය. එතකොට මේ අනිත්‍ය දකින්න නම් මේකෙන් පටිසමුප්පාදේ ක්‍රියාවලිය අවබෝධයක් අපිට තියෙනවානේ. එසේ අනිත්‍ය දකින්න කෙනාට මේ පැය කීපේ අවසාන පැය කීපේ මේකේ හතර සතිපට්ඨානයේදී ප්‍රොෆෙසර් හැම වෙලාවම මතු කරලා දෙන මොකක්ද මේ ගැඹුරට සතර සතිපට්ඨානයේ යනකොට මේ එකම කොමන් වර්ඩ් එකක් ඒ සතර සතිපට්ඨානයේ හැමදෙනම සඳහන් වෙනවා සමුදය ධම්මානුපස්සී වාක්‍ය. ඒතකොට මේ සමුදය දකින්න නම් අනිවාර්යම පටිසමුපාදේ දැකිය යුතුයි. ඉතින් පටිසමුපාදේ දකින්න පුළුවන් කෙනාට මම හිතන සමුදයත් හම් වෙනවා, අනිත්‍යත් හම් වෙනවා, අනාත්මයත් දකින්න දුක දැකින වෙන ත්‍රිලක්ෂණයත් ඒට අවබෝධ වෙනවා කියලා මගේ හැඟීම. මම වැරදි නම් පොරස ඒක මට හරි ඇසර දෙන්නේ. නිසා මේ ගැඹුරු පටිච්ච සමුප්පාදයේ බුදුන් කිව්වේ මේක දැක්කනම් බුදුන් දකින්න බව උන්වහන්සේ වටා කිව්වේදී ප්‍රකාශ කරනවා. ඊට පස්සේ බුදුන් වහන්සේගේ තව තැනක් තියෙනවා සමුදයත් අත්ංගම ආශ්‍රාදයත් ආදීනව දකින්න අතුරු බුද්ධත්වයට ප්‍රකාශ කරේ නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා. මම බුදුන් වුණා බව කිව්වෙත් නැහැ. විචර්තම ගැඹුරු ධර්මයක් ඉන්වහන්සේ එළියට ඉදක් කරනවා. නිසා මේ ඊළඟ ස්තනය මම ප්‍රොෆෙසර්ට දැක්ක හැන්ක කරගන්න අර බල්ලෙක් නමේ ජලයේ ඉන්න උපමාවක් අරගෙන ඒක හරි
මම අකමැති උපමාවක්. බල්ලවම ගන්න කියලා
අහනවා. අපි බල්ලව ගෙනයි
තමයි මම ගන්නෙ.
ඊට පස්සේ ප්‍රොෆෙසර් මෙයාම කියනවා වත්රේ ඉන්න මාළුවා වගේ අපි මේ ලෝකයේ තුලට කොටු වෙලා ඉඳගෙන පුදුම දෘෂ්ටියක ලෝකතර ධර්ම දකින්න බෑ කියලා. ඒක මෙතනින් ඔබට ගිය කාරණාවක් උන්වහන්සේ එලි කරන්නේ. හැබැයි අපි තාම ඉන්නේ අර කොටුවේ. කොටු ඇතුලේ ඉඳලා ඒකට අපි දැන් අපේ කොටුවට කම්පය කරන්න ගිහලා තමයි මේක පැටලෙන්නේ කියලා මගේ පෞද්ගලික හැඟීම කියලා මම තේරුම් ගන්නවා. අපි ඉස්සෙල්ලම මොකක්ද මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය මේ මොහොතේදී සිද්ධ වෙන්නේ? ඒ මොහොතේදී සිද්ධ වෙන පටිසමුපාද ක්‍රියාවලිය හේතු සකස් වීම තුළ අපේ ඊළඟ භවයකට අවශ්‍ය කරන කරුණු සකස් වෙනවා. ඊට පස්සේ ඒක තුළ සමුදය කියන එක මොකක්ද කියන එක දැන් අපි පැහැදිලි කිරීම කරන්න පුළුවන් නම් ඒ අතරතුර මෙතන මගේ යාළුව ඕනම කෙනෙකුට මේ මයින්ද ඕනම වෙලාවක ඕනම විදියකට ඒ මේ ප්‍රොෆෙසර්ගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රොෆෙසර් මම දැක්ක වෙනුගේකට දේශනයක් කරනවා සිල්ලරවත් ප්‍රශ්න දාලා ඒක ඩිස්ටර්බ් කරනවා ප්‍රොෆෙසර් මේ ඒක කියලා තමයි ගණන් ගන්නේ. නමුත් ඒක කරගෙන යන එක නිසා කවුරුත් අපිට දන්නේ නැහැ මම මොන ප්‍රශ්නයක් අහුව කියලා දන්නේ. අපි ඔක්කොම දැනුම අඩු නිසා නැති මුලින් තියෙන්නේ දැන් ජෙනරල් කියන්නේ මේ රටේ ඉඳවපාන්නේ කරපු කෙනා. අපන් කොහොම තුමා තාපිට කැවිලා අපි මේ ගමන අවසන් කරන්න අවශ්‍ය කරන කරුණු ඉවසද නිසා
මම එහෙමයි. අපි කවුරු වෙලා හිටියත් සසරේ යන අයනේ මේකේ කයිලාවට නේද කාමාරික එක එක දේවල් හම්බ වෙනවා. ඉතින් ඒ මොනවා හම්බ වුණත් බුදුදහමට අනුව අපි සසර දුකෙන් ගැලවිලා නැහෙනේ. බුද්ධ දේශනාවනුව සසර අනන්තය අපිට හිතා ගන්න බැරි තරම් දීකයි දීර්ඝ කාලයක් ඇවිල්ලා තියෙනවා. දහමක් අහන්න ලැබෙන එක හරිම කලාතුරකින් වෙන එකක්. අපි හැමෝටම මේ අවස්ථාව පින්න ලැබිලා තියෙනවා. දහමක් තියෙන කාලෙක මිනිස්සු වෙලා ඉතින් ඉගෙන සම්පත් තියෙනවා. ඉතින් මෙතුමා ප්‍රශ්න ගොඩාක් ඇහුවා. ඒ ඔක්කොටම ගමක් නැහැ. අපි මේ බුදු දහම ලැබුණ වෙලාවේ අපි බොහොම පරිස්සමින් නුවණින් විමසනවා. එකෙක්ගෙනාගේ එක එක මත තියෙන්න පුළුවන්. මොන මත තිබුණත් අපි දක්ෂ වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඇත්තේ මොනවාද ධර්මයක්. ඒ තෙන්දී මෙතුම මතක් කළා මේ පටිච්ච සමුප්පාදය. ඒ පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි ධහම දැක්කා වෙන්නේ නේද? ධහම දැක්කොත් තමයි බුදුන් දැක්කා වෙන්නේ කියලා ඒ පැහැදිලි දේශනාවක් තියෙනවානේ. එහෙනම් අපි මොනවා කතා කළත් මොනවා කළත් මේ පටිච්ච සමුප්පාදය දැක්කොත් විතරයි ධහම දැක්කා. වෙන මොන වචන වලින් කිව්වත් හරි. ඊළඟට අර මූලික කරු පටිච්චසමුප්පාදයට අනිවාර්යෙන් ගැලපෙන්න ඕන. එහෙම නැත්නම් ඒක ධහම නෙමෙයි, බුදු ධහම නෙමෙයි. ඒක එක්කෙනාගේ මත වෙන්න පුළුවන්. ඒ අපිට ඒව නෙමෙයි මේ පටිච්චසමුප්පාදය අවබෝධ කළොත් තමයි ධහම දැක්කන්නේ. ඒ එතන ඉන්න ඕන. දෙවෙනි එක තමයි චතුරාර්ය සත්‍ය තියෙන්න ඕන. බුදු කෙනෙක් පහළ වෙන්නම සංගවිලා තියෙන චතුරාර්ය සත්‍ය දේශනා මේ. ඒ වගේ මූලික කරුණු ටිකක් තියෙනවා අපිට දහමට ගලපලා බලන්න. අපි මොන මතයේ දරුවා මේකට ගැලපෙනවා. ඊළඟට ඒ වගේ තව මේ දහම හොයන්න උදව් වෙන දැන් තමයි මේ ලෝකෙ ගැන බාහිරෙන් හෙව්වට ඇත්ත හොයන්න බෑ. රෝහිතස්ස සූත්‍රය. බාහිරෙන් කොච්චර හෙව්වත් ඇත්ත හම්බ වෙන්නේ නැහැ. ඒකට ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි Taman තුලින් දකින්න කියන එක. තව තැනක් අපි ගලපන්න. නේද? ඔව්. දැන්කට මට මතක් වෙන මූලික කරුණක් එක තමයි සතර සතිපට්ඨානෙට කියලා තියෙනවා මේක තමයි එකම මාර්ගය කියලා. ඒ කායනෝයම් වික්ඛවීමක්කෝ සත්තානං සුද්ධිය. අධිතාන චත්තාරෝ සතිපට්ඨාන. ඒක අපි මාර්ගයක් වඩනවා නම් අනිවාර්යෙන් සතර සතිපට්ඨානෙ වෙන්න ඕන. ඕකෙන්තර වෙන මාර්ග නැහැ. බුදුදහමේ පෙන්වන මාර්ගය ඒක. කියනවා නේද? ඒ වගේ ওই මූලික කරුණු ටිකක් තියනවා අපිට ගලපලා බලන්න මේක බුදුදහමද නැද්ද? ඊළඟට මේ එකම දැන් ආරේෂ්ඨාංගික මාර්ගය කිව්වත් ඕකම වෙන්න ඕන. නියම් මාර්ගය කියලා පෙන්නන. එතකොට මේවා පටන් ගන්න දැන් ආරේෂ්ඨාංගික මාර්ගය පටන් ගන්න මොකද සම්මා දිට්ඨිය. ඒකෙත් තියෙනවා මේ සම්මා දිට්ඨිය දෙආකාරයි. ලෝකෙට අයිති ලෞකික සම්මා දිට්ඨියකුත් තියෙනවා. ලෝකෙන් එතර වෙන නේද? ආර්ය නැත්තං චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා දෙකකුත් තියෙනවා. එතකොට අර නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න ලෝකෙට අයිති සම්මාදිට්ඨිය උදව් වෙනවා. ඒක තව විදිහකට අහලා ඇති මන සම්මාදිට්ඨියද? කම්මස්සගත සම්මාදිට්ඨිය. ඒ කියන්නේ කර්මඵලගෙන අදහන විශ්වාස කරන දැක්මක්. ඒකත් නැත්තං මිත්‍යා දෘෂ්ටිය. නේද? පීපෝ ගැන කිසිම විශ්වාසයක් නැහැ. එතකොට මේ ඒ කම්මසගත සම්මාදිට්ඨිය හැබැයි ලෝකෙටයි තියෙන්නේ. එහෙම එකක් තියෙනවා. සසරේ යන කෙනාට විපාක දෙන්නේ කොහොමද කියන එක තමයි එකෙන් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ලෝකේ ආයි ඉපදි ඉපදි මෙරි මෙරි යන කෙනාට මේ කර්ම බලපාන්නේ කොහොමද? ඒකත් බුදු කෙනෙක් දේශනා කරනවා. හැබැයි ඒක ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය නෙවෙයි. ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය දැන් ලෝක යන ගමන යහපත් කරන එක නෙවෙයිනේ. ලෝකෙන් එතර වෙන එකට එන්නේ චතුරාර්ය සත්‍ය. ඒකට කියන්නේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. ඊළඟට මේ තුන අහපු දැන් පටිච්ච සමුප්පාදය කියනකොට එක විදිහකට අපි පටිච්ච සමුප්පාදය අහලා තියෙන්නේ අවිද්‍යාවෙන් පටන් අරන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානම දුකට යනකම් තියනවා නේ. ඊළඟට ඕකම යනවා නිරෝධා කියලා. විද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වුණා සංඛාර නිරුද්ධ සංඛාර නිරෝධා විඥාන නිරෝධ විඥාන නිරෝධා නාම රූප නිරෝධ. හරි. ඒකට කියනවා අනුලෝම පටිච්ච සමුප්පාදේ පටිලෝම සම පටිච්ච සමුප්පාදේ. කියන්නේ දුක ඇති වෙන හැටි. ඔව්. සාමාන්‍යයෙන් කියන්නේ දුක නැති වෙන හැටි ඒ වුණාට ඒක දුක්ඛ නිරෝධය. නිරෝධ කියන්නේ නැති වෙන එක නෙමෙයි නූපදීන ගතිය. අන්න ඔය සම්බන්ධය දැන් පටිච්ච සමුප්පාදේ තව වචනකින් හඳුන්වනවා ඉදප්පච්චේතාව කියලා. එතකොට ඔය කරුණු දෙකක් අතර තියෙන සම්බන්ධය. දැන් අපි අවිජ්ජාවයි සංඛාරයි ගත්තොත් පච්චයායකයි නිරෝධායකයි. නේද? දැන් පච්චය කියන එකේ පෙන්වන්නේ හට ගන්න හැටි. නිරෝධා කියන එක නූපදින හැටි. අවිද්‍යාව නැත්තම් සංඛාර උපදින්න බෑ. මේ දෙක ගත්තොත්. ඕනම දෙකකට හේතුවයි ඵලයයි අතර සම්බන්ධයක් මේ පෙන්වන්නේ. හේතුවයි ඵලයයි අතර තියෙන සම්බන්ධය තමයි මේ පටිච්ච සමුප්පන්න බව නැත්නම් ඉදප්පච්චේතාව කියන්නේ. එතකොට ඒකම විස්තර කරනවා මේ තිකල්හි මේවි. ඉමස්මින් සති ඉදං හෝති කියන දත්ත. දැන් සමුදේ තියෙනකොට ඵලය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඒ අනිත් පැත්ත තමයි ඉමස්මින් අසති මෙය නැති කල්හි ඉදන් න හෝති. හෝති කියන එකේ විරුද්ධ පැත්ත. න හෝති. එහෙම දෙයක් හටගෙන නැහැ. ඒ කියන්නේ හේතු යෙදුන් නැත්තම් ඵලයක් හටගෙන නැහැ. එතකොට මේක තියෙන දේ නැති වුණා කියන එකයි හටගෙන නැහැ කියන එකයි දෙකක්. ඒක පැහැදිලිද නේ? ගත්තොත් මොකක් හරි දැන් හේවනැල්ලක් ඇති වෙන හැටි ගත්තොත් ඒකට හේතු තියෙනවනේ. මේ අපේ හේවනැල්ල හට ගන්න හේතු තියෙනවා. ඒකට හේතු තිබුණොත් හේවනැල්ල තියෙනවා. හේතු යෙදුන් නැත්නම් අපිට හේවනැල්ලක් ගැන කතා කරන්න බෑ. ඒකට කියන්නේ හේවනැල්ල නැති වුණා කියලාද ඉපදිලා නැහැ කියලාද? ඉපදිලා නැහැ. නැයි ඉපදිලා නැහැ කියන එක තමයි නිරෝධ කියන එක. ගැඹුරින් බලනකොට මත අපි හුඟක් වෙලාවට හිතන් ඉන්නවා මේ ඇති වුණ දේ නැති වුණ එකයි නිරෝධ කියලා. ඒකත් සාමාන්‍ය භාෂාවේ ඒ වචන යෙදෙනවා. ඒ ලෞකික අර්ථයෙන් ඔය ලෝකෝත්තර පැත්තට යනකොට දකින්න ඕන මේ පටිච්ච සමුප්පන්න බව. මේ ඇති කල්හි මේ වේ, මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය. ඒක තේරුම් කරන්න තමයි මම අර බල්ලගේ උපමාව ගන්නෙ. ඒක අපිට තේරුම් ගන්න පහසුයි. බල්ලා වතුරට බුරනවානේ. බුරන්නේ එතකොට තව බල්ලෙක් වතුරේ ඉන්නවා කියලා හිතාගෙන. ඒකට ගන්න දැන් බලන්න වතුරේ ඉන්න බල්ලා. ගත්තොත් ඒකේ තියෙන පටිච්ච සමුප්පන්න සම්බන්ධය. අද ගොඩ ඉන්න බල්ලගේ මෝඩකම යෙදෙන තාක්කල් වතුරේ බල්ලා ඉන්නවා. සමුදේ යෙදෙන තාක්කල් ඵලය තියෙනවා. මේ උපමාවේදී අපි ටිකක් දියුමු. අපේ මේ මෝඩකම නැහැනේ. ඒ හින්දා අපිට වතුරේ බල්ලෙක් මොකද්ද වෙන්නේ? නැති වෙනවද? උපදින්නේ නැද්ද? නැත්තම් උපදින්නේ නැහැ. මොකද ඒ හටගන්න හේතු නැහැ. දැන් ටිකක්වත් ඒ බල්ලගේ මෝඩකම තියෙන හින්දා යතුරු බල්ලෙ ඌට උපදින. හැබැයි අපිට ඒ මෝඩකම යෙදෙන්නේ නැති හින්දා එහෙම කතාවක් නැහැ. නේ. ඒතර බල්ලෙක් ඇති වුණා නැති වුණා කියන එකද මේ කියන්නේ? අපේ මට්ටමට නැහැ. උපදින් නැයි උපදින්නේ නැහැ කියන ස්වභාවය තමයි නිරෝධ කියන්නේ. නිරෝධ. ඒකට මේ ඇත්ත తත්තේ නිරෝධයි. බල්ලගේ ප්‍රමාව ගත්තොත් ඇත්ත తත්තේ වතුරේ බල්ලා කියන එක නිරෝධ ධර්මයක්. මේ බල්ලගේ මෝඩකමට තමයි ඒක උපද්දන්නේ. නේ? ඇත්ත తත්තේ ගත්තොත් නිරෝධයි. නිරෝධ කියන්නේ හටගෙන නැහැ. හටගෙන නැති ස්වභාවය මෝඩකම මත උපදින්න. අනන.
ඒ උපදින්න නැතුවද ඒක අපිට ඉපදුනා ඒක අපි තේරුම් ගත්ත නිසා. අපි දැන් අපි වතුරට ගියොත් අපිට අපිව පේනවා.
අපිව පේනවා නම් අහන්නේ බල්ලෙක්.
නෑ බල්ලට බල්ලා පේනවා. බල්ලා මොඩ නිසා
බල්ලෙක් ඉන්නවා
කියලා. අපි අපිට ඒක දැනුම තියෙනවා. ඒ නිසා අපි ඒක තේරුම් ගන්නවා.
නෑ තේරුම් ගත්තා කියන්නේ මං අහන්නේ අපිට බල්ලෙක්ව හට ගන්නවද? බල්ලෙක්ව හට ගන්නෑ.
නෑ.
එතකොට මේ වතුරේ ඉන්න බල්ලා තමයි දැන් ඵලය. ඒ ඵලය හටගන්නේ අවිද්‍යාව මත, මෝඩකම මත. අවිද්‍යාව යෙදුන්නේ අපිට ඒ අවිද්‍යාව යෙදෙන්නේ නැති හින්දා. උපමා විදි විතරයි ඈ. දැන්දී අපිට එකක් රහතන් වහන්සේලා වගේ උපමා විදි. ඒ උපමා විදි අපිට ඒ අවිද්‍යාව, බල්ලෙක් උපද්දන අවිද්‍යාව යෙදෙන්නේ නැති හින්දා බල්ලෙක් හටගන්නේ නැහැ. නේද? ඒ ස්වභාවයේ උපදී ඒ නූපදින ගතිය තමයි නිරෝධ කියන්නේ. හැබැයි අපි කිව්වොත් ඉන්න බල්ල නැති වුණා කියලා ඒක නෙවෙයි.
ඒ කියන්නේ කොහොමද දැන් දෙම් කරගෙන උත්සාහ කරන්නේ? එතන බල්ලව දැන් බල්ලේ කඩට පේනවා. හැබැයි අපිට අපිට අපි බල්ලට විදිය යම් කිසි ඉහළ මට්ටමකින් ඒක දකින නිසා අපිට තේරෙනවා මේ බල්ලා රුධිර ඡායාව මිසකෙන් නැත්ත බල්ලේ නැහැ කියලා. නම් බල්ලව අපිට විද්‍යමාන
වෙනවා බල්ල අර බල්ලට වගේ අපිට පෙනීමක් තියෙනවා
පෙනීම
තිබුණාට වතුරේ බල්ලෙක් මොහතකටවත් උපදිනවද
නැහැ
මේකයි මේ අහන්නේ වතුරේ බල්ලා තමයි දැන් මෙතන අපේ උපමාව
දෙන්නේ බල්ලගේ හිතේ
අපි දන්නවා මේ බල්ලයිට දිලා තියෙන්නේ මේ බල්ලගේ හිතේ බල්ලා විශ්වාස කරන්නේ ඌ ඉන්නේ එළියේ එතකොට දැන් ඔය විශ්වාස කරන එළියේ ඉන්න බල්ලා තමයි මෙතන උපමාවට
ගන්නේ.
එතකොට ඒකේ ඇත්ත ස්වභාවය යථාභූත ස්වභාවය කියන එක නිරෝධයි.
හ්ම්.
හැබැයි පණවන්නම බෑ. මතකටවත් හටගෙන නැහැ. වතුරේ බල්ලෙක්. එතකොට වතුරේ බල්ලෙක් හටගන්නේ මෝඩකම මත විතරයි. මෝඩකම කියන්නේ ගොඩ ඉන්න බල්ලගේ මෝඩකම. අපි දන්න අපිට පේන උගේ හිතේ තමයි මේක හටගෙන තියෙන්නේ නට උගේ මෝඩකමට ඌ හිතනවා එළියේ තියෙනවා කියලා. එතකොට එළියේ තියෙන එකට හේතුව මෝඩකම. එළියේ බල්ලෙක් ඉන්නවා කියන එකට හේතුව මෝඩකම. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. එතකොට වතුරේ ඉන්න බල්ලා අවිද්‍යාවෙන් කරපු සංකාරයක්. පැහැදිලිනේ. එතකොට එතකොට සංඛාරය තියෙන්නේ අවිද්‍යාව තියෙනකන් විතරයි.
හරි නෑ නෑ බබිට
නෑ මම හිතන්නේ මේක උපමාව විතරයි. දැන් වතුරේ ඉන්න බල්ලා උපදින්නේ මෝඩකම මත විතරයි. මෝඩකම යෙදුන් නැත්නම් උපදින්න විදිහක් නෑ. ඔන්න ඕක තමයි ඇත්තටම මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය. සමුදය හේතු යෙදුනොත් ඵලය තියෙනවමයි. මෝඩකම තියෙනවත් බල්ලා ඉන්නවමයි. ඒක නැහැ කිව්වට වැඩක් නෑ. දැන් අපි ගෙහින් කිව්වොත් ඔතන බල්ලෙක් නැහැ කියලා දැන් සමහර විට බල්ලා අපිව විශ්වාස කරලා ආයෙනම් නැතුව ඇති කියලා. හැබැයි ඇත්ත දැනගෙන නෙවෙයි අපි කියන්නේ. ඒක අපි කියන හින්දා ඌ විශ්වාස කළොත් බල්ලෙක් නැහැ කියලා ඒක දෘෂ්ටියක්.
අවබෝධෙන්තරයි.
මොකද එයා ආයෙ වතුරට බලනවා නැහැ ඉන්නවයි කියලා හිතනවා. ආයෙ මතක් වෙනවා අපි කියපු හින්ද නැහැ නැවතල නැතුව නැහැ නැතුව ඇති කියලා නිකන් දැනුමක් විතරනේ. මේක ප්‍රත්‍යක්ෂයක් නෙවෙයි. ඒතර නැහැයි කිව්වොත් ඒක දෘෂ්ටි. හයි. ඌ ඊට පස්සේ කියන්නේ අතන බල්ලෙක් නැහැ. හැබැයි අපි බල්ලෙක් නැහැ කියන එකයි නැහැ කියන එකයි වෙනස්. අපිට බල්ලෙක් නෙමෙයි අපිට අලියෙක් උනත් නැහැ කියනවා. මම බල්ලව කතාවක් නෙමෙයි මොකක්වත් ඒක ඉපදිලා නැහැ ඒතන. ඒකට නැහැ කියන එක නෙමෙයි අපි කියන්නේ හටගෙන නැහැ.
යථාර්ථයෙන් හටගෙන.
යථාර්ථය කියන්නේ නිරෝධය. මොන හරි ඉපදුවන උපදලා තියෙන මොඩරකට. ඒක කියන්නේ
දැන් හැම මොහොතකදීම යම් ඉපදුවන
ඉපදෙන මොඩරකම. දැන් අරක උපමාව එකේදී එතකොට ඕකමයි අපේ තත්ත්වය. අපිට දැන් ලෝකේ ගොඩක් දේවල් තියෙනවා. ඒ තියෙන හැම එකක්ම ගදහමේ පෙන්වන්නේ මේ ආයතන මුලාවෙන් තමයි උපද්දලා තියෙන්නේ. ඔක අපිට පේන්නේ නැහැ අපි මේ මුලාවේ ඉන්නකම්. දැන් මේ තියනවායි කියලා මොනවම හරි තියනවා නම් ආයතන මුලාවකින්මයි උපද්දලා තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ? අපිට ලෝකේ ගැන දැනගන්න පුළුවන් ආයතන හරහා විතරයි. හකනනාසේ දිව ශරීරයේ මනස. ඔය හය රෙන්න අපිට දැනගන්න විදිහක් නැහැ. හෙත්. මොනවා හරි දැනගත්තා නම් දැනගන්නේ ඔය හය. අපි මේ වෙනකම් දැනගෙන තියෙනවා. ඒත් ඔය හයෙන් මොනවා හරි දැනගත්තා කියන්නේ ඕවට අදාළ විඥානයක් පහළ වුණා නේද? දැන් හෙන් දැනගත්තා කියන්නේ චක්කු විඥානය පහළ වෙනවා. කණෙන් දැනගත්තා කියන්නේ සෝත විඥානය පහළ වෙනවා. ඒක විඥාණයෙන් කියපු දේ නේද අපි දැනගෙන තියෙන්නේ. අපි තව විදිහට කියන අපේ විඥාණයට අහු වුණා. එතකොට මේ ආයතන හයට විඥාන හයක් හය ආකාරයි. විඥාණය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි දැනගන්න ගතිය. එහෙන නිසා දැනගත්තා නම් චක්කු විඥාණය. ගන්න නිසා දැනගත්තා නම් සෝත විඥාණය. එතන මේ ආයතන හයෙන් මොකක් හරි දැනගත්තා නම් ওই විඥානයකින් කියපු දෙයක් නේද? ආයතන හයෙන් එකකින් නේ දැනගන්නේ. එහෙනම් විඥානයකින් කියපු දෙයක්. එතන මේ ලෝකේ ගැන මෙච්චර කල් අපි දන්න සීරම විඥාණයෙන් දැනගත්තු දේවල්. එතකොට බුදුරජාණන් වහන්සේ විඥාණයට උපමා කරන්නේ මායාකාරය. ආය උපමංච විඥානං කියනවා. විඥානයේ මැජික් කාර්යය. ඒ මැජික් ෂෝ එක තමයි අපි බලලා තියෙන්නේ. ඇත්ත කියලා හිතාගෙන. එතකොට නේද දැන් අර බල්ලගේ උපමාවත් එක්ක දාන්න. දැන් බල්ලගේ මෝඩකමට හිතෙන්නේ මේක ඇත්ත. බල්ලෙක් ඉන්න හින්දාමයි පේන්නේ. නැත්තම් පේන නිසා බල්ලෙක් ඉන්නවමයි. ඒ දෙකම එකම මුලාවනේ. බල්ලෙක් ඉන්න නිසා පේනවා කිව්වත් පේන නිසා බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කළා. දෙකම වැරදීනේ දෘෂ්ටි දෙකක්. ඒකට ඌට එහෙම ඉන්නවා කියන ගතිය නැත්තම් තියෙනවා කියන ගතිය දෙන්නේ උගේ විඥාණයෙන් නේද? ඒකේ හිතෙන් හදුවන්නේ. ඒතර බල්ලගේ විඥාණයෙන් කරපු මායාවක් තමයි ඌ එළියේ ඉන්න දෙයක් බල්ලෙක් පේනවා කියන එක. ඒ විදිහට කිව්වොත් එයාට හිතෙනවා මං අත්දකින්නේ මේ එළියේ තියෙන දෙයක්. ඒ මේ ඇහෙන් පේන නිසා
example.
ඔව්. ඒතර ඒක පිළියරම් කරන කියන හැම දෙම අවිද්‍යාවෙන් කරන කර්ම වෙනවනේ. ඒක සසරේ ගෙනියන්නේ. ඒක දුක්. හරි. බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන බීරුවත් වල්ගේ වෙනුවත් ඌට කෑම දෙන්න හිතුණත් නේද ගලක් ගන්න හිතුණා. ඒ සේරම අවිද්‍යාවෙන් කරන කර්ම සංකාර. ඒකට විපාක තියෙනවා. ඇයි විපාක තියෙන්නේ? ඒවා කරන කෙනෙක් ඉන්න හින්දා. පුද්ගලයා. කවුද ඉන්නේ? අර බල්ලා ඉන්නවයි කියලා හිතපු කෙනා. දැන් වතුරේ බල්ලා ඉන්න තාක්කල් එයා හදපු කෙනෙක් ඉන්නේ.
මලන්
ජීවන ක්‍රියාවන් අවිද්‍යාව විතරක් නෙවෙයි ඒක තමයි සක්කාය දිට්ඨියයි. වතුරේ බල්ලා විශ්වාස කරන තාක්කල් පුද්ගලෙක් ඉන්නවා. සත්වෙක් ඉන්නවා. ඒ එයාගේ ලෝකෙට තමයි වතුරේ බල්ලා ඉන්නේ. තේරුණානේ?
ඒක
ගැලපුවත් ප්‍රොෆෙසර් අපේ සාමාන්‍ය ජීවිතේ දැන් අපි ඇහෙන් දැකලා දෙයක් තියෙනවා. මේ තියෙන නිසාමයි පේන්නේ කියලා අපිට හිතෙනවා. දැන් මේක වටපිට බලුවහම එක එක දේවල් ඔය ෆොටෝස් තියෙනවා. බාඩ් පෑන් අරෝම එනවා නේද? කම්පියුටර් අරෝම එනවා සේරම. අපිට හිතන්නේ මොකද්ද? තියෙන නිසායි පේන්නේ. නේද? අපි ඇත්තටම බැලුවොත් අපි දැන් කොහොමද දැනගත්තේ ඇහෙන් දැකලා? එතකොට ඇහෙන් දකිනකොට අපි හිතනවා තියෙන හින්දා පේනවා. නැත්නම් පේන හින්දා ඒක තියෙනවා. මේ බල්ලා ඔය වැඩේ කළොත් අපි කියනවා උට මෝඩ බල්ලෙක් කියලා. තේන නිසා ඉන්නවා කියමුකෝ නූ මොඩයි කියනවා. බලන්න අපිත් ඒකමයි කරන්නේ. තේන පේන එක තියෙනවා තියෙන හින්දානේ. අපි ඉන්නේ තාම ඒ බල්ලගේ මානසිකත් ඒකයි මම ඔය බල්ලගේ උපමාව ගන්න. අපි ආයතන පරිහරණය කරන්නේ ඒ මානසිකත් එක්ක.
මුඛය කියන්නේ බල් මානසිකත් එක්ක.
ඒක තමයි පෘථග්ජන ස්වභාවය කියන්නේ.
අවිද්‍යාව.
ලෝකෙට අයිති විදිහට ආයතන පාවිච්චි කරනවා. ඕකට තමයි බුදුහාඳුරෝ දෙන්නේ මේ මේ මායයා. මායයට අහු වුණා. නැත්තම් ලෝකෙට අහු වුණා.
ඒකේ කාර්යය මේකත් නැත්තම්
ඒකේ තියෙන සමිද්දි සූත්‍ර කියලා. සමිද්දි මාර පඤ්ඤා සූත්‍ර.
ඒකෙන් දුක්ඛ පඤ්ඤා මාර පඤ්ඤා අය හතරක් තියෙනවා. හතරම හොඳයි. මාර පඤ්ඤා කියන එක
පහල.
ඒකෙන් මාර පඤ්ඤා. අනේක.
දැන් මෙන්න මේ මේ සූත්‍රය ගත්තොත්
මේකේ වෙන්න නැහැ. කමන්තන් ඉසින්නකෝ අස්මා සමිද්දි භගවන්තං ඒතද ඕචන භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම අහනවා. මාරෝ මාරෝති බන්තේ උච්චති. හරි. මාරයා මාරයා කියලා කියනවා. කිත්තාවතානකෝ බන්තේ මාරෝවා අස්ස මාර පඤ්ඤත්ති වාති. කොපමණකින් මාරෝ මාරයා හරි මාර පඤ්ඤත්තිය හරි වෙනවද? සිංහල එනත් ඇති වෙනයි මහන්ස මාරය මාරයයි කියනු ලැබේ. ඒ මාරය මාරය කියලා කියනවනේ. කොපමණකින් මේ මාරය කියලා හෝ මාර ප්‍රඥාප්තියක් හරි වෙනවද? ඔය ප්‍රශ්නය අහන.
කියන්නේ අපි නිකන් අහුවොත් මාරය කියන්නේ කවුද? අපි අහනවනේ. අන්න ඒ වගේ ප්‍රශ්නේ මේ අහන්නේ. කියන්නේ මාරයෙක් ඉන්නවද නැත්නම් මේක ප්‍රඥාප්තියක් විතරද කියලා වගේ නිකන් අහන. ප්‍රශ්න. ඒක කොපමණකින්ද මේ මාරේ පැනවෙන්නේ? මොනවා හින්දාද මාරය ඉන්නේ කියන්නේ නේද? ඒකට
උත්තරේ මොකක්ද? යත්තකෝ සමිද්දි අත්ති චක්කු. අත්ති කියන්නේ ඇත. චක්කු කියන්නේ ඇස. ඇස ඇති කල්හි. අත්ති රූපා රූප ඇති කල්හි. යම් තැනක චක්සුස ඇද්ද රූපයෝ ඇද්ද? ඊළඟට චක්කු විඤ්ඤාණ. අත්ති චක්කු විඤ්ඤාණ. චක්කු විඥානේ ඇද්ද? අත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්ම. චක්කු විඥාණයට අහු වෙන මොනවා හරි ධර්මතාවයක් තියනවාද? හරි. අත්ති
තුන් දෙනා එකතු වෙලා
සපස් නෑ. එකතු වෙන කතාවක් නෙමෙයි. ඇස ඇද්ද? රූප ඇද්ද? චක්කු විඥානේ ඇද්ද? චක්කු විඥාණයෙන් දැනගන්න ධර්මතාව ඇද්ද? චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්ම. චක්කු විඥාණයෙන් දත යුතු දහම් ඇද්ද? එහි මාරහෝ මාර ප්‍රඥාප්තිය ඇත. එතන අත්ති තත්ත මාරෝවා මාර ප්‍රඥාප්තිය. ඔන්න ඔතන මාරය හරි මාර ප්‍රඥාප්තිය හරි
කියන්නේ ජනක චක්ෂුෂය ඇද්ද? ඇද්ද? ඔව්. රූපය ඇද්ද? ඒ කියන්නේ මොචර වෙන රූපයක් ඇද්ද? චක්කු විඥාණයෙන් දතු දහම් ඇද්ද? චක්කු විඥාණය කියන එක තනියෙන් පහළ වෙන්නේ නැහැ. ඇසයි.
නෑ ඒ කතාව අපි හිතන ඒවානේ. දැන් මෙතන කියලා තියෙන්නේ. ඇහැ තියනවා නම් මාර්ගයයි. රූප තියනවා නම් මාර්ගයයි. අත්ති චක්කු ඇස ඇත්නම් මාර්ගයයි. නැත්තම් මාර පඤ්ඤත්තිය පනවන්න පුළුවන්. රූපයක් තියනවා නම්
මේ සිදුවෙන ක්‍රියාව.
ඇසට ගෝචරණ යම් දෙයක් ඇද්දේ මාර්ගයයි.
මේක මූලික වශයෙන් අපි අපේ අදහස් දාන්න නැතුව ඔතන බලන්න අත්ති රූපා රූපයත්
නැහැ
අත්ති චක්කු මාරයයි අත්ති චක්කු විඥාන චක්කු විඥානේ තියනවා නම් මාරයයි. ඊළඟට චක්කු විඥාණයෙන් දැනගන්න මොනවා හරි ධර්මයක් තියනවා නම් ඒත් මාරයයි.
මාරය.
මාරයත් ඉන්න පුළුවන් කාට හරි මාරයා ඉන්නවා නම් මාරයා ඉන්නේ ඕවා තිබුණා. ඊළඟට මාර පඤ්ඤාත්තියක් විතරක් කතා කළත් ඒක තියෙන්නේ මේවා තිබුණා. මේවා ඔක්කොම කියන කතාව මෙතන කියන්නේ එකක් හරි තිබුණා. මාරයා. ඔබතුමා කියන කතාවත් හරි ඔක්කොම තිබුණත් කොහොමවත් තියෙන්නේ නැහැ. හැබැයි එකක් තිබුණත් ඒත් මාරයට අහු වෙනවා. මාරයා ඉන්නවා.
එහෙනම් අපි හැම තිස්සෙම මාරයත් එක්ක
එක තමයි තේරුම් ගන්න. ලෝකෙට අහුණා කියන්නේ මාර්ගයට අහුණා. ඔබට තව සූත්‍ර තියෙන අර ඉබ්බ අතපය එළියට දාන එක. නරියා ඉන්නවා කඩාගෙන කන්න බලාගෙන. ඒකත් මේකට ගැලපෙනවා.
ඒකත් ඒක ගැලපෙනවා
නේද? ඔව්. දැන් මෙතන බලන්න දැන් මේ ටික පැහැදිලි නේද?
මේක තුන්වෙනි එකයි හතරවෙනි එකයි ගත්තොත් චක්කු විඥානය කියන්නේ එහෙන් දකින්න දෙයක් අපි දැකීමම්මනේ. හතර කියන්නේ ඒ කියන්නේ දකින්න දෙයක් තියෙනවා කියලා කල්පනා කරලා දැන් ඉතින් දෙකේ පොඩ්ඩක් වෙනස් පැහැදිලි කරන්න
ඕනේ. ඔය සියුම් වෙනස්කම් තියෙනවා හොයා ගන්න ඕනේ. දැනට ගන්න දැන් චක්කු විඥානය කියලා දෙයක් අපිට කතා කරන්න පුළුවන් නම් මායයි. ඊළඟට චක්කු විඥානය මොන හරි දැනගන්න දේවල් ටිකක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් චක්කු විඥානයෙන් දැනගන්නේ මොනවද? ඇහැයි රූපේ. චක්කු විඥානය කියන්නේ ඇහැ රූපේ ගැන කියන එක නේද?
කියන්නේ
සෝත විඥානය කියන්නේ කණයි සද්දේ ගැන කියන ස්වභාවය.
කියන ස්වභාවය. විඥානේ දෙහ බලන්න බෑ.
ඇත්තටම විඥානෙන් දැනගන්න ධර්ම තමයි අජ්ජත්ත බහිද්ද.
අසංග. චක්කු විඥානය කියන්නේ අර දෙන්නා කියන දේ.
හ්ම්. ඒ කියන්නේ විඥානෙන් දැනගන්න ධර්ම මොනවාද? අජ්ජත්ත ආයතනයි බහිද්ද ආයතනයි. චක්කු විඥාණයෙන් දැනගන්නේ ඇහැයි රූපේ. සෝත විඥාණයෙන් දැනගන්නේ කන ගැන හෝ ශබ්දය ගැන. ඔය දෙකෙන් ගන්න දැනගන්න. ඊට වඩා දේව දැනගන්න බෑ. ගැඹුරටම ගිය. හරි. විඥාණයෙන් දැනගන්න පුළුවන්. අජ්ජත්ත බහිද්ද ආයතන දෙක.
ඒ අජ්ජත්ත බහිද්ද කියන එකත් පොඩ්ඩක් දැන්
අජ්ජත් කියන්නේ අපි සාමාන්‍යයෙන් හැකන වශයෙන් දිව ශරීරයේ මනස අජ්ජත්. ඒකට අරමුණු වෙනේම බහිද්ද. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම.
ධම්ම කියන්නේ බහිද්ද.
එහෙම තමයි ඒක.
අභ්‍යන්තර සහ බාහිර.
අපි දැන් මේ දැන් සූත්‍රවල අපි තේරුම් දෙනකොට ටිකක් පරිස්සම් වෙනවා. බුද්ධ දේශනාවේ තියෙන්නේ මොකද්ද අපේ අදහස. දැන් අපේ අදහස මේ අභ්‍යන්තරයි බාහිරයි. අනේ එහෙම කියන්න පුරුදු වෙන්න. ඒකට මේක වරදින්නේ. අපේ අඩුවක් තියනවා නම් රස්සේ හදාගන්න ඕනේ. ඒකට දේශනාවල අජ්ජත් ආයතන බහිද්ද ආයතන කියලා සඳහන් වෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස අජ්ජත් ආයතන. ඒකට අරමුණු වෙන ස්වභාවයන් එක රූප ශබ්ද ගන්ධ රස පොට්ට අබ්බද. බහිද්ද ආයතන. ඒ වචනේ හැමම තියෙනවා. එතකොට දැන් මෙතන කියන්නේ අත්ති චක්කු අත්ති රූප. දැන් මේ අජත්ත එක චක්කුව රූප කියන්නේ බහිද්දේ. ඒතකොට ওই දෙකෙන් දෙකම වෙන්නත් පුළුවන් දෙකෙන් එකක් තිබුණා මේකට ගැළපෙනවා නේද? මේ කතා. එතනක අත්ති චක්කු අත්ති රූප. මේක කියන්නේ ඇසත් ඇතිකල්ලි රූපත් ඇතිකල්ලි යක් විඥානෙත් ඇතිකල්ලි එහෙම නෙමෙයි මෙතන. එකක් තිබුණත් මේ මායය නැහැ. ඔබ නිකන් හිතන්න දැන් බල්ලට වතුරේ බල්ලා ඉන්නවා කියනකොට අත්ති රූප. එහෙනම් දතේ රූප. අත්ති රූප බල්ලා ඉන්නවා වතුරේ බල්ලා ඉන්නවා කියනකොට මායයට අහු වෙනවා. එයාට කියන්න ඕනේ මගේ ඇහැ තියෙනවා කියලා. වතුරේ බල්ලා ඉන්නවා කියුවහන් ඇති. මායයට. ඒ මගේ ඇහැ තියෙනවා කියුවත් ඕකම තමයි. වතුරේ බල්ලෙක් නැති උඩත් මගේ ඇහැක් තියෙනවා කියුවත් ඒත් ප්‍රසිද්ධිය. හැබැයි ඔක ගැඹුරෙන් බැලුවොත් ඔය ටික ඔක්කොම තියෙන තැන තියෙනවා. එහෙනම් ඒක මුත් තියෙනවා. එන්නට අපි
දැන් කියනවා
ක්‍රම. දහම ගන්නකොට අපි මේක වචනයක්වත් වෙනස් නොකර පුළුවන් තරම් සූත්‍ර එක්කම ගන්නවා. නැත්නම් අපේ අදහස් ආවන් ආයේ
විකෘති
වෙන්න පුළුවන්.
එතකොට ඔන්න මායයා ඉන්නේ ඒක වගේ ආයතන හයටම ඔක කියනවා නේද? ඊළඟට කියනවා අත්ති. ඔන්න ඔය කියන මායයා හරි මාරපඤ්ඤාත්තිය හරි තියෙන්නේ මේවා තියෙන කොට. ඒ
කියන්නේ අත්ති නැති.
ඔව්. ආ ඒක ඊළඟ එක ඊටත් වඩා වැදගත්. යත්තකෝ සමිද්දි නත්ති චක්කු නත්ති රූප නත්ති චක්කු විඥාන නත්ති චක්කු විඥාන
විඤ්ඤාතබ්බා දම්. එහෙම වුණොත් නත්ති තත්ත තත්ත කියන්නේ ඔය කියන අය කියන මාරය හරි මාර ප්‍රඥප්තිය හරි ප්‍රශ්නයක් අහුවනේ
අන්න එයා නත්ති මේ නත්ති චක්කුඤ්ඤතබ්බා නත්ති තත්ත මාරෝවා මාර ප්‍රඥප්තිය ඔය කියන මාරයවත් මාර ප්‍රඥප්තියවත් පිළිගන්නේ මේ නැත්තම් මේවා කිව්වහම ඔක්කොම නෙමෙයි එකක් ඒ කියන්නේ මේ අපි පිළිහිටන එක නැත්තම් මායයට හටගන්න බැහැ
අසෝ
රූපේ හෝ චක්කුඤ්ඤේ අනහ යසෝ රූපේ හෝ චක්කුඤ්ඤේ හෝ චක්කුඤ්ඤේ දතේතු ධර්ම හෝ පිළිහිටියේ නැති කල් මායාවත් මාර පඤ්ඤාත්තියක්වත් පිළිහිටන්නේ පැනවෙන්නේ නේද පැහැදිලි නේද ඕකේ මම අපි යන් අර ඊළඟ සූත්‍රෙත් ඔතනම ගත්තාම ඒ සූත්‍ර හතරම හරියට දෙකක් ඊට මහා පල්ලෙහාට ගන්න දැන් මේකෙත් සමිද්දි සාමිංහන්සේ අහනවා අර විදිහම දුක්ඛං දුක්ඛන්ති බන්තේ උච්චති මේ දුක දුක කියලා කියනවා කිත්තාවතානුකෝ බන්තේ දුක්ඛං ආ දුක්ඛ දුක්ඛං ආස්ස දුක්ඛ පඤ්ඤක්තිය දුක හෝ දුක්ඛ පඤ්ඤක්තිය හෝ තියෙන්නේ කොපමණකින් අර උත්තරේමයි දෙන්නේ යත්තකෝ සමිද්ධියත්ති චක්කු අත්ති රූප අත්ති චක්කු විඥාන අත්ති චක්කෝ විඥාන විඤ්ඤාතබ්බා ධම්ම අත්ති තත්ත දුක්ඛං වා දුක්ඛ පඤ්ඤත්ති ඔය කියන දුක හෝ දුක්ඛ ප්‍රඤ්ඤත්තිය තියෙන්නේ අරකමයි එක ඇති වුණා රූප තියුණා චක්කු විඥාන තියුණා චක්කු විඥාන දත යුතු ධම්ම තිබුණා ඒකම නත්ති කතාවක් කියනවා යත්තචකෝ සමිද්ධි නත්ති චක්කු නත්ති රූප නත්ති චක්කු විඥාන නත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්ම නත්ති තත්ත දුක්ඛං වා දුක්ඛපඤ්ඤාත්තිව ඔය කියන දුකවත් දුක්ඛපඤ්ඤාත්තිව පිටින් නැහැ මේව නැත්තම්
ආයතන හයටම
ආයතන ආයතන හයටම කියනවා එතකොට ඕකේ එතන පහළ ලෝකපඤ්ඤාත්තියකත් ඒ වගේමයි ලෝකෝ ලෝකෝති බන්තේ උච්චති ඉත්තං අතනකෝ බන්තේ ලෝකෝ වාස්ස ලෝකපඤ්ඤාති ලෝකේ හෝ ලෝක ප්‍රඥාත්තියක් හරි තියෙන්නේ කොහමද අර කතාවම
එතකොට එතනට ගොනුකොල්ල ගේනවා රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම එකතු කරලා මේ මොනවාද තිබුණොත් ඒක ලෝකේ ඒ ලෝකේ පන පැන වෙන්නේ මේක තිබුණොත් මේක නැත්තම් ලෝකේ නෙවෙයි
කොටිම ගියොත් අපේ ආයතනයක් තිබුණොත් ලෝකේ තියෙනවා ආයතනක් තිබුණත් මායයයි ඉන්නවා ආයතනක් තිබුණත් දුක තියෙනවා නිත් එක තමයි සත්ත උඩට පොඩ්ඩ උඩ ඊළඟ දුක්ඛ පඤ්ඤ
මේ
සත්ත පඤ්ඤ සත්‍ය ගැන ප්‍රශ්නය තන අහන්නේ නෑ ওই මාර පඤ්ඤයි සත්ත මේක අහන සත්තෝ සත්තෝති බන්තේ උච්චති මේ සත්‍යය සත්‍යය කියනවා කිත්තාවතානකෝ බන්තේ සත්තෝ ආස සත්ත පඤ්ඤාත්තිවති සත්‍යය හරි සත්ත පඤ්ඤාත්තියක් හරි තියෙන්නේ කොපමණද ඒකටත් අරකමයි අත්ති චක්කු අත්ති රූප අත්ති චක්කු විඥානං අත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්ම
ලෝකේ සකස්ෙන්නේ මේක තුලයි සත්‍යය සකස්ගන්නේ මේක තුලයි
ලෝකය සත්‍යය දුක මාරය ඔය හතරම මේ ආයතන තිබුණා ඒකෙත් නැති කතාවක් කියනවා හැම මේකෙත් මේව නැත්නම් ඕ එකක්වත් නැහැ දැන් තවට නැතන ලොකු ගැඹුරක් තියෙනවා ආයතන තිබුණා තමයි මේ සේ හව දැන් ඔන්න ඒකත් හොඳයි දැන් ඉපදුනොත් ඔය ඔක්කොම තියෙනවා ඉපදුනා කියන්නේ මොකක්ද ඉපදුනා ජාති
ප්‍රථම හටගත් නේද ජාතිය කියනකොටම අපිට මතක් වෙන්නේ මව කුසෙන් ඉපදුන එක නේද ඉපදෙනකොටත් ওই ටික තියෙනවා ඒක විශේෂ අවස්ථාවක් දැන් අපේ ඇහැ උපදින්නේ මොන වෙලාවෙද දකින වෙලාවේ නේ අහන වෙලාවේදී කන උපදින්නේ නේද අපි සද්දේ අහනකොට ඇහැ ඉපදිලා නැහැ දකිනකොට ඇහැ ඉපදිලා කන ඉපදිලා නැහැ මොකද එක මොහොතක පහළ වෙන එක විඥානයයි එහෙම ධර්මතාවයක් තියෙනවා විඥාන දෙකකට එක මොහොතේ හට ගන්න බෑ ඒකට එක ක්ෂණයකදී එක ආයතනයක් විතරයි එක ආයතනයක් ඉපදිලා කියන්නේ අනිත් ආයතන ඒ වෙලාවේ ඉපදිලා නැහැ ඒ පැහැදිලි ඇති නේ මට තේරුම් ගන්න ඕන එතකොට ඒ ක්‍රියාවේදී එක ආයතනයයි ඉපදිලා තියෙන්නේ මොකද එක විඥානය එක මාත්‍රේ තියෙනවා හරි දැන් දැකීම කරන්න නැති වෙලාවක ඇහක් තියෙනවා කියන එකේ තේරුමක් නැහැ. නේද? ඇසීම කරන්න නැත්නම් කනක් තියෙනවා කියන එකේ තේරුමක් නැහැ. ඒතර ඒකට තේරුමක් තියෙන්නේ ක්‍රියාව කරනවා නම්. ඒතර තේරුම් ගන්න අපි දකින වෙලාවේ ඇහැකි. අහන වෙලාවේ කන තියෙනවා. දකින වෙලාවේ කන තියෙන්න පුළුවන්ද? ඔයාලට බෑ
ඒක තමයි මේ කන කියන ඉන්ද්‍රිය ලෝකෙන් එළිය
දැන් ඒක දැන් මෙහෙම මතෙන්දී අපිට හිතෙනවා මේ භෞතික ස්වභාවය ගැන නෙවෙයි මේ කතා කරන්නේ කියලා ඒකත් විසඳ ගන්න ඕන දෙයක් එතකොට හිතෙනවා මේ බුදුහාඳුන ලෝකෙ කියන්නේ නැත්නම් එහෙනම් වෙන කතාවක් අපි හිතන භෞතික ලෝකෙ නෙවෙයි. එහෙම නෙවෙයි. අපි ඉන්න භෞතික ලෝකෙ ගැනමයි මේ කියන්නේ. අපි දන්න ලෝකෙ ගැනමයි මේ විස්තර කරන්නේ. ලෝකය හරි ලෝක ප්‍රඥාප්තියක් හරි කියන්නේ අපි පනවන ලෝකෙ ගැන මේ බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. අමුතු ලෝකයක්
ගැන ලෝකයේ තුල සිටගෙන පනවන්නේ.
අපි ලෝකෙ කියලා මොකක් හරි හිතුවද ඒක ගැනමයි මේ කියන්නේ. හරි. අපි ඉන්න තැනින් පටන් අරන් මේක පවාගෙන යනවා. දහම තියෙන්නේ විදිහට. හිතන්න එපා මේ දහම කියන්නේ වෙන දෙයක් කියලා. මේ අපි ජීවත් වෙන ස්වභාවය ගැනමයි. ඒතර මේ ඇහෙන් දැකීම කතා කරනකොට අපේ දැක්ම ගැනමයි මේ කතා කරන්නේ. අපි දකින මොහොත. නැත්නම් අපි අහන මොහොත ඇසීමක් ගැන කතා කරනකොට. දැන් බලන්න ආයතන උපදින්නේ එතකොට අපි අර මව කුසෙන් උපදින වෙලාවටද නැත්නම් මොහොතක් මොහොතක් පාසා මොහොතක් මොහොතක් පාසා මේ ඉදීම තියෙනවා දැන් මේ දකින මොහොතේ ඇහැ ඉපදුනා ඊළඟට අධ්‍යයනවන ඇහැ නෙමෙයි කණක් උපදිනවා කණක් උපදිනවා කියන්නේ ඒකට අදාළ සෝත සද්ද කියන්නේ කණයි සද්දෙයි සෝත විඥානේ සෝත විඥානෙන් දැනගන්න ධර්මතායි දේරව ටික උපදින මේ කියන ටික උපදිනවා නේද එතකොට ඒවා ඉපදුනා මායя ඉපදුනා ලෝකේ ඉපදුනා දුක ඉපදුනා සත්‍යය ඉපදුනා ඕනම ශරණේක අපේ ආයතනයක් වැඩ කරන ඕනම මොහතක ওই ටික උපදින හයි මේ සූත්‍රයට ගලපල බල අත්ති චක්කෝ දැකීම තියනවා නම් ඇහැ තියෙන රූප තියෙනවා එතකොට ඒ ජාති ඒකදීම කියන එක ක්ෂණයක් ක්ෂණයක් පාස වෙනවා මගර ජාති විස්තර කරන එකේදී කියන ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කන්දානං පාතු බහවෝ ආයතනානං පටිලාභෝ අයං උච්චති ජාති කියන ස්කන්ධයන්ගේ පහළ වීම එහෙම නැත්නම් ආයතනයන්ගේ පටිලා මේ ආයතන පටිලාභයක් ජාතිය මට දැන් අතුරු එකක් ඒකට මේ ඒ ආයතනානම් පටිලාභෝ කියන එක දැන් මේ කියන්නේ ආයතන නම් පටලාවෝ නේද? අයින් එකක් එකතුණත් ඉතින් જાතිය තමයි. මොහොතක් මොහොතක් පාස හැම මොහොතෙම જાතිය
තියෙනවා.
ඒක කෙලස් නේ. අපි නදක එකක් කෙලස්. නදක එකක් විතරද දැක්කත්
කෙලස්. ඇහැ
අවධානයෙන් හිටියත් ඇහැ ඉපදුනා නා අත්‍චක්ක. මාරයක් තින්න දුකක් තින්න ලෝකෙත් තියෙනවා සත්‍යයක් තින්න නේද? ඒ සූත්‍ර වලට ගලපලා බලන්න යන්න. ඕක අපි දැක්කද නැද්ද කියන කතාව නෙමෙයි ඔය කියන්නේ. ඒවා තිබුණත් මේවා තියෙනවා. මේ ඇති ගල්හි මේ වෙයි. ඉමස්මින් සති ඉදන් හොති. පටිච්ච සම්පන්න ධර්මතාව. උදාහරණ
අපි දකින්නකොට අපේ හිතේ තිබුණ දෙයක් මතක් වෙලා
ඒක අහුවෙන්නේ 6 වෙනි එකට. මනෝ මන මනසට මන ධම්ම මනෝ විඤ්ඤාණ. මනසත් ආයතනය.
ඉතින්
6ක්නේ. ප්‍රශ්නේ තියෙන්නේ හැම තිස්සෙම මායя අපි ළඟ ඉන්නවා.
දැක්කේ
නේද? දැක්කත්
නැතත් මායя දෙකයි
මායя දෙකමයි. එම මොහොතේ මොහොතක් මොහොතක්
ජෙන්ඩර්
නැත්තම් අපි දැන් අර ජාතිය දැම්මොත් මෞකසෙන් ඉපදුන වෙලාවට විතරක් එහෙනම් ඒ වෙලාව විතරයි මාරේ දැන් නැහැ එහෙනම් වේරෙන්න බෑ මාරය දුක සත්‍යය ලෝකේ ඔය හතරම තියෙන ආයතනයක් ඉපදුනා ආයතනයක් ඇති කල්ලි මේවා තියෙනවා අත්ති
මාලයාගේ
මිදෙන්න ක්‍රමයක් නේද අපිට? ඒ තාම කියන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ
දේශනා කරලා තියෙනවා. මේ පවතින
තත්ත්වය. මේක තමයි අපි ඉන්න තත්ත්වය.
අර සරලව හරියන්නේ
නැහැ. මිදෙන ක්‍රමෙත් මේ ධර්මයෙන්මයි හොයාගන්නේ. ඒක ඉස්සෙල්ලා ඉන්න තැන තේරුම් ගන්න ඕනේ. අපි ඉන්නේ මෙතන. අපි මේ ජීවත් වෙනවා කියන්නේ ආයතන පරිහරණය කරනවා කියන්නේ දුක. අපිට ඒක පේන්නේ නැහැ. ඒක පොදු කෙනෙක් වෙයි දේශනා කරන්න. ඒකයි අපි මේ මේ වාසනාවන්තයි කියන්නේ දහමක් ගන්න ලැබුණේ ක්ෂණ සම්පත්තිය. නැත්තම් ඔබ තනියෙන් හිතා ගන්න බෑ. මේ වගේ දෙයක් කවදාවත් තනියෙන් හිතා ගන්න
බෑ.
ඉතින් විල දීලා 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 අපිට තේරෙන්නේ නැත්තම් කොහොමද තනියෙන් හොයා ගන්නද නේද? එතෙන්දි තමයි මේ මූලික ශ්‍රද්ධාව උනේ. බුද්ධ දේශනාව ඇත්ත. කියන්නේ මෙතෙන්ට එනකම් පැහැදිලි. ඊළඟට අර අහපු එක. දැන් දුක තියෙනවා නම් මායя ඉන්නවනම් කොහොමද මේගොල්ලන් ඉබේරෙන්නේ? මෙතන ඊටත් වඩා වටින එක මේ සත්‍යය ඉන්නවා කියන එක. මේ සත්‍ය ප්‍රඥා. හරි මේ සත්‍යය කියන්නේ ඔකට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ.
මේ කන්නා ගන්න නැත්නම් සක්කාය දිට්ඨිය.
එහෙම එකක් මෙතන නම් කියලා නැහැ. ඒ වගේ අපි හොයා ගන්න ඕනේ. දැන් ඒකත් අපේ අදහසක් වෙන්න බෑ. ඔව්.
ඊළඟ කීයක් එන්නේ?
දහමෙන්ම හොයා ගන්න. එහෙනම් දැන් ඔය අහපු ප්‍රශ්නේ කොහොමද මේකෙන් මිදෙන්නේ? මේ කොහොමද කියපු තැන හොයාගන්න ඕන මොන සූත්‍රෙද මේ දුකෙන් මිදෙන මාර්ගය ඒ කායන මාර්ගය ඒ කායන මාර්ගය එක මාර්ගයයි තියෙන්නේ අපිට හොයාගන්න වෙනම මාර්ග නැහැ නේද මිදෙන එකම මාර්ගය සතර සතිපට්ඨාන නේද ඒකෙන් හොයන්න ඕන දැන් මොකද්ද කරන්න ඕන නේද ඔන්නම් ඉතින් සතිපට්ඨාන සූත්‍රයට යන්න.
අපි ඒක ඉස්සර මේක ගලපන්න බැයිද මේ?
ඔක ඕන දැනකට ගලපෙනවා. ඔතන තමයි ඔක්කොම ධර්ම තමයි.
ඒක ගලපන්න කොහොමද මේ අපේ
අපේ සාමාන්‍ය ජීවිතේට ඔක
මෙතන මේ සිද්ධ වුණේ පටිසමුප්පාද ක්‍රියාවලියක්.
දැන් අපි ඔන්න දුක ටිකක් තේරුම් ගත්තා. තේරුම් ගත්තා කියන්නේ අහලා දැනගත්තා. අපි දැක්කනේ. බුදුහාමුදුරුවෝ එහෙම කියලා තියෙනවා. මේකට තමයි දුක කියලා තියෙන්නේ. නේද? ආයතන පනවා ගැනීම දුකයි කියලා දේශනාවේ තියෙනවා. තාම අපිට ඔක දුකයි කියලා දැනিলা නෑ. නේද? ඇහැක් උපදින එකේ මොකක්ද දුක කියන එක අපි ඉන්නේ. ඒක අපේ ප්‍රඥාවට තාම අහු වෙලා නෑ. දේශනාවේ ඔන්න අහලා දැනගත්තා. ඊළඟට දැනගත්තු දේ දැක්මක් වෙනවා. يعني ඥානං පස්සං යථා භූතං කියලා වචන දෙකක් තියෙනවා. එහෙනම් ඒ ඥානං මක්ටම දැනගත්තා. දැක්කේ නැහැ. Tamange දැක්මක් උනේ නැහැ. පොතේ මෙහෙම කියලා තියෙනවා. දැනුම විතරයි. දැනුම Tamange දැක්මක් වුණොත් එයානස තේරුම් ගන්න එක හොඳයි. දැන් අපිට කියන්න ඉන්නේ අර සූත්‍රෙ මෙහෙම කියලා තියෙනවා. නැත්තම් මම මෙහෙම කිව්වා. අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා. අහලා විතරයි දැන්ම. දැක්ම කියන්නේ අපේ දැක්මක් විදියට මේක කියන්න පුළුවන්. කවුරුත් කියපු හින්දා නෙවෙයි. මේක ඇත්තමයි. මෙන්න මෙහෙම.
අවබෝධ කරගන්න.
කියන්න පුළුවන් නම් අන්න තමන්ගේ දැක්මක්. හරි. ඥානම් පස්සන් යථාභූතං කියන එක වැදගත්. මොකද ඒක සූත්‍රවල කියලා තියෙනවා. මේ ඥානම් පස්සන් යථාභූතං වුණොත් විතරයි ආශ්‍රවශය කරන්න පුළුවන්. යථාභූත ස්වභාවය දන්න දකින කෙනෙක් වුණොත් විතරයි ආශ්‍රෝෂය කරන්න පුළුවන්, මාර්ගය වඩන්න පුළුවන්. නැත්තම් බෑ. නෑ අජානතෝ නෑ අපස්සතෝ. එහෙමම කියලා තියෙනවා. හරි. සූත්‍ර කිහිපයක තියෙනවා. දැන් අපි මොකක්ද? වාසිජට සූත්‍රයේ කියන එකේ තියෙනවා. හරි. මුලින්ම තියෙන. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදා. නෝ අජානතෝ නා පස්සතෝ. මොකද කියන්නේ මහණෙනි මම දන්නා දක්නා පුද්ගලයා කියන එක පරණ වචන කුඹුල කියන්නේ දන්න දකින කෙනාටයි ආශ්‍රවශය ආශ්‍රවශය කරන්න පුළුවන් කියන්නේ කියන එක. නොදන්නා හට නොකියමි. නොදක්නා හට නොකියමි. නොදන්න කෙනාට බෑ. දන්න දකින කෙනාට විතරයි ආශ්‍රවශය කරන්න පුළුවන්. මෙතෙන්දි තව ටිකක් මේක කියනවා. කිංච දික්කෝයේ ජානතෝ කිංපස්සතෝ ආසවානං කයෝ හෝති. මොනවා දන්න මොනවා දකින කෙනාටද ආශ්‍රවශය කරන්න පුළුවන්. අන්න විස්තර කරනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ. හරි වැදගත් වචන තුනක්. වේදනාවටත් කියනවා, සංඥාවටත් කියනවා, සංකාරයේ විඥානයේ ඔය පහටම මෙන්න මේ ಜಾති තුනක් කියනවා. දැන් රූපය ගත්තොත් පළවෙනි එක ඉති රූපං. මෙන්න මේකයි රූපය. හ්ම්. කියන්නේ රූපය මෙසේ. ඊළඟට ඉති රූපස්ස සමුදය. ඒ රූපේ සමුදය මෙන්න මේක. හට ගැනීම කියවහම අපි තේරුම් ගන්න ඕන. හටගත්තේ ඇයි? කටකත්තේ කොහොමද මොනවා නිසාද කියන සමුදේ කියන එක.
ශබ්ද පිටින් එන දේවල් වලින් අට ගන්න. දැන් ශබ්දයක් ආවම ඒ ශබ්දය අපි විඥානයත් එක්ක කිත වෙලා ඒ ශබ්දය හඳුනා ගන්නවා අපි පිටස්තරින් අපි වෙනදට අහලා තියෙන ශබ්දයක් හින්දා
අඳුරන.
අඳුරන.
ඒ ශබ්දය අඳුරා ගැනීම හටගත්තේ කලින් අහලා තිබුණ එකක්.
ඔව්.
ඒක හරි. අන්නේ වගේ හඳුනා ගැනීම සමුදේ තමයි ඔය කියන්නේ.
ආ.
සද්දේ සමුදේ නම් කිව්වේ නෑ. හඳුනා ගැනීම සද්දයක් තියෙන්නත් වෙන්නේ. සද්දේ හටගත් එක මොනවාද? ඔය AC එකේ සද්දේ ඇහෙනවා නේද? ඒක හඳුනගන්න ඕන. ඒක නෑ AC එක කියලා හඳුනාගෙන ඉන්නට ඕක හරි. පරණාන්දකින්. හඳුනාගෙන ඉන්නේ සමුදේ පරණාන්දකින්. සද්දේ සමුදේ. එප්පා.
සත්‍යයෙන්ම
ඉතින් සත්‍ය අපි අහලා පුරුද්දක් තියෙනවා නම් අපේ සත්‍යය කියලා හඳුරගන්න පුළුවන්. ඒ හඳුරගන්නේ නැහැ. අනේ පුරුද්ද නැති වුණා නම් සත්‍යය ඇහෙන්නේ නැද්ද? ඒ සත්‍යය මොදේ වගේ? හඳුරාගත්තේ නැහැ කියලා හිතන්නකෝ සත්‍යය ඇහෙනවා.
විඥාණයට ඉතින් එකක් හරි දැන් සෝත විඥාණයයි
සත්‍යයි. සමුදය කියන වචනේ තේරුම තේරුම් ගන්න. සමුදය කියන්නේ මොකක්ද?
හටගන්න හේතු.
හට ගන්න හේතුව හටගත්තේ කොහොමද?
ස්වභාවයේ තියෙන disturbance.
දැන් අන්න මූලිකව අහුවෙන්නේ එළියේ මොනවා හරි කම්පනයක් නැත්තම් ගැටෙන. එහෙනම් තමයි සද්දේ හටගන්නේ. හැපුණොත් සද්දේ හටගන්නේ. ධාතුව ධාතුව ගැටෙන්න ඕන සද්දයක් හටගන්න. හරි. ඒක තමයි අපි ලෝකෙට අයිති දන්න දෙයක්. ඒ ලෝකේ ආදන්න දෙයක්. ඒ බව දැනගත්තේ කොහොමද ඇහුවොත් අපිට කියන්න එනවා මේ ආයතන නිසායි ඔක දැනගත්තේ. ලෝකෙට අයිති ඕන කෙනෙක් කොප් පිළිගන්නවා. හැබැයි ඉතින් බුදුදහම එකක් තියෙනවා ලෝකයට ඇත්ත අර දර්ශනයට යනකොට පුරු කියලා කතාවක් තියෙනවා. නාලේ තියෙන දැන් අපි පටන් ගන්නයි මතක තියන් ලෝකෙ ඉන්න තත්ත්වේ. තව තියෙන අපි දන්න තැනින් පටන් අරන් ටික ටික තමයි මේ දහමට අනුව ප්‍රඥාව වඩන්නේ. එතකොට දැන් මෙතන දැන් තේරෙනා නේද මොනවා දන්න කෙනාටද ආශ්‍රය ශය කරන්න පුළුවන්? රූපය දැනගන්නත් ඕන, රූප සමුදය දැනගන්නත් ඕන, රූප අත්ංගමය දැනගන්නත් ඕන. අත්තගමෝ කියලා තියන්නේ. ඒ වචනේ පොඩ්ඩක් පැත්තකට තියන්න. අතන නම් තියෙන අස්තංගමය කියන්නේ අභාවය කියලා. අපි ಜಾති තුනක් දැන් කුමක් දන්න කුමක් දක්න. කුමක් දන්න කුමක් දකින්න කෙනාටද ආශ්‍රවේෂය කරන්න පුළුවන්. රූපය ගැන නම් ಜಾති තුනක් දන්න කෙනාට රූපේ විතරක් නෙමෙයි. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ ಜಾති තුනම දන්න දකින්න කෙනාටයි ආශ්‍රවශය කරන්න පුළුවන්. කෙලින්ම කියනවා නොදන්න න අජානතෝ නො අපස්සතු. නොදන්න කෙනාටත් බෑ නොදකින්න කෙනාටත් බෑ. මේ දැන් ප්‍රශ්නේ නෝ කොහමද ඕක දැනගන්නේ? ඕක දන්න කෙනාට විතරයි ආශ්‍රවේෂය කරන්න පුළුවන්. දැන් අපිට දැනගන්න වෙන්නේ බුදුදහමෙන්ම විතරයි. නේද? දැන් කොහොමද දැනගන්න ඕන දන්න දකින්න කෙනෙක් වෙන්නේ? දැනගන්න වෙන්නේ මේ සූත්‍රකින්මයි. බුදුදහමෙන්මයි. ඒක දකින්න වෙන්නේ තමන් තුලින් ඒක දැක්මක් කරගන්නත්. හරි. එතකොට ඔය කතාව හරි වැදගත්. ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තංගම. රූපය රූපය පිරිසිඳ දකින්න නම් ඔන්න ඔය තුන දන්න කෙනාට විතරයි ආශ්‍රය ශය කරන්න පුළුවන්. රූපය ගැන තියෙන කෙලෙස් ශය කරන්න පුළුවන් ඔය ಜಾති තුන දන්න කෙනාට දකින්න කෙනාට. රූපය මොකද්ද කියලා දැනගත්තට මදි. සමුදය සමුදයක් දැනගන්න ඕන අත්ංගමයක් දැනගන්න. හරි. එතකට ඔය ටික මතකයි නේද? රූපය ගැන බැලුවත් වේදනාව සංඥා සංකාර විඥානේ ඔය පහටම ඔය කතාවමයි කියන්නේ. වේදනාව ගත්තොත් වේදනාව හටගත්තේ කොහොමද? වේදනාව නැති වෙන්නේ. එතන අභාවය කියන වචනය. වේදනාවේ අභාවය මොකක්ද? අත්තක. හ්ම්. මේ සූත්‍ර බලනකොට අපි කරන ඒවයි මේ බුදුදහමයි වෙනස දෙය. දැන් මේ දහමෙන් බලනකොට තමයි අපි දහම කියලා හිතාගෙන මොනව හරි කරලා තියෙන්න පුළුවන්. බුද්ධ දේශනාව මොකක්ද? මේ තර මෙන්න මේ ಜಾති තුන දැනගත්තොත් විතරයි එහෙනම් මාර්ගයක් වඩන්න පුළුවන්. නැත් කෙලස් දුරු වෙන මාර්ගය. ආශ්‍රය ශේකරන මාර්ගය. ඕක නොදන්න කෙනාට මොන මාර්ගය වැඩුවත් කෙලස් නම් දුරු වෙන. සමුදයයි අත්තංගමයි. රූපය මෙසේය, රූප සමුදය මෙසේය, රූප අත්තංගමයි මෙසේය. කියන එක දැනගන්න එන කෙනෙක්ට අමතක වුණ හැටි. දැන් අපි ඉති රූපං. රූපය කියන්නේ මොකක්ද? රූපය සාමාන්‍යයෙන් දහමේ තියෙන රූපය කියන්නේ අපේ ආයතන ගත්තොත් දැන් ඇහෙන් දකිනකොට රූපේට රූපස්කන්ධයට වැටෙන්නේ මොනවාද? ඇහැයි රූපේ. අහනකොට කනයි ශබ්දයයි රූපස්කන්ධය. නේද? ගන්ධ සුවඳ දැනෙනකොට නාසයත් රූපේ, ගන්ධයත් රූපේ. රස දැනෙනකොට දිවත් රූපේ, රසත් රූපේ. කන ඇජත් ආයතනේ රූපේ, බහිත් ආයතනේ රූපේ, මේ ආයතන පහේදී. ඇහ කන නාසය දිව ශරීරය. මනසයි තෙන්ට දාන්නේ. ඒතර ඒ පහේ ඇජත් එකත් රූපස්කන්ධේ, බහිත් එකත් රූපස්කන්ධේ. හරි. ඒ ගැඹුරින් ගන්නවා නම් ඔන්න ඉති රූපං ඔතෙන්දි අහු වෙලා තියෙනවා. මුළු ලෝකෙම තියෙන රූප ඔතන තියෙනවා. එහෙමත් නැත්නම් ওই රූපය තෝරගන්න විදි තමයි කායනුපස්සනාවේ සතිගට්ටානේ කායනුපස්සනාවේ තියෙන්නේ. ඒක ආකාර දීලා තියෙනවා. සතිගට්ටානේ කායනුපස්සනාවට තියෙන ඕන භාවනාවක මේ රූපය මොකද්ද කියන එක අඳුරගන්න ඉස්සෙල්ලා වැඩපිළිවෙලක් තියෙනවා. දැන් ආනාපාන සතිය ගත්තොත් හුස්ම දිහා බලා ඉඳලා හුස්ම කියන රූපය ගැන දැනගන්න පුළුවන්. දිග හුස්ම, කෙටි හුස්ම, ඔය හුස්මේ ලක්ෂණ ටිකනේ බලන්න. සංසිඳෙන හුස්ම, ඇති වෙලා නැති වෙන හුස්ම. හුස්මේ ලක්ෂණ ටික. මේ ආනාපාන සති සූත්‍රය ගත්තොත් කොටසක් එනවා මේ හුස්ම කියන්නේ මේ කයක් කියලා කියන එකක උදාහරණයක්. කයක්. දෙනවා කායේසු කායං යතරහං එවං වදාමි. යදිදන් අස්වාස පස්වාස ආස්වාසයයි පස්වාසයයි කියන එක කය කියලා මොනව හරි කොටස් තියනවා නම් අන්න ඕකෙන් එකක් ආස්වාස කය ප්‍රස්වාස කය තව විදිහකට මේ දෙයක් රූපයක් ආස්වාස කියන්නේ අපිට රූපයක් ප්‍රස්වාස කියන්නේ අපිට රූපයක් ආස්වාස කය ප්‍රස්වාස කය එතකොට අන්න ඒක හරියට ඉති රූපං වගේ. මෙන්න මේකයි රූපය. ආස්වාසය තමයි රූපය. ප්‍රාස්වාසය තමයි රූපය. ආනාපාන සතිය ගන්න. වෙන භාවනාවක් ගත්තොත් අපි හිතමු ශරීරය ගැන බලන භාවනා ටික නිතින්. ශරීරේ දෙතිස් කුණුපෙන් හැදිලා තියෙනවා. දෙස් ලොම් නියදත්ත. එතකොට මේ ශරීර රූපේ. එහෙම නැත්නම් එක එක ඉරියව් ගැන බලන්න තියෙනවා. ශරීරය කරන වැඩ ටික වාඩිලා ඉන්නවා ඇවිදිනවා නේද හිටගෙන ඉන්නවා නිදා ගන්නවා එක එක ඉරියව් ඒ ශරීරයේ අඳුර ගන්න ලක්ෂණ ටික අපි ශරීරයේ තියෙන හැටි දැනගන්න ඉරියව් වල එතකොට ඒ ශරීර රූපය කියන එක ඊළඟට අය මරුණට පස්සේ එක එක අවස්ථා නවසිගතකේ අලමිනිය එක එක අවස්ථා වල කොන් වෙලා යන හැටි එතකොටත් ඒ ශරීරයක් ගැන නේ පවතින ශරීරයකට මොකද වෙන්නේ? ඒකේ තත්වය මොකක්ද? එතකොට ඕවා බලනකොට ඕනම් අපිට දැන් රූපයක් ගැන අදහස් ටිකක් එනවා. මේ ශරීර රූපේ මේ වගේ. ඒක එක එක්කෙනාට එක එක පැති වලින් ඕක විස්තර කර දෙයි. ශරීරය වෙන්න මේ වගේ දෙයක්. නේද? ශරීරය කියන්නේ මේ කුටුවක් උඩ වාඩි වෙලා තියෙන එක. නැත්තම් ඇවිදින්න පුළුවන් එක. ඔහොම ශරීරය කියන්නේ මොකක්ද ඇහුවොත් මොකක් හරි විදිහකට දැන් විස්තර කරනවා. මේ කෙස්ලම් නියදත් කොටස් එකතු වෙලා හැදිච්ච එක. නැත්තම් සතර මහා ධාතුයෙන් හැදිච්ච එක. ඒක එක්කෙනාට එක එක මට්ටමට මේක පේන්න පුළුවන්. ඒ හැමෝම කියන්නේ මොකක් ගැනද? ශරීරය. එයා තියෙනවා කියලා විශ්වාස කරන ශරීරය ගැන. නේද? හරි.
එතකොට
ඒක දුඟුම් රෝගී පිටික මෙතන තියෙනවා. දැන් ඔය ඉති රූපං කියන එක. තාම මේ පටන් ගැනීම. රූපය මොකද්ද? ශරීරය කියන්නේ මොකද්ද ඇහුවොත් ඔන්න දැන් කියන්න පුළුවන්. මෙන්න මේකටයි මම ශරීරය කියන්නේ. ඒ කියන්නේ ඉති රූපං. තව එතනින් එහාට ගියේ නැහැ. සමුදේ බැලුවේ නැහැ. නේද? ශරීරය මොකද්ද කියලා අඳුරගත්තා විතරයි. කායනුපස්සනාව පටන් ගන්න ඉස්සෙල්ලා දැනගන්න ඕන අජ්ජත් රූපේ බහිද්ද රූපේ. ඉති අජ්ජත් සංවා කායකානුපස්සී විරති බහිද්දාව කායකානුපස්සී විරති. අජ්ජත් බහිද්දාව කායකානුපස්සී විරති. එතකොට අජ්ජත් රූපෙත් කායනුපස්සනා කායකානුපස්සී වෙ ඉන්න ඕන, බහිද්ද කායකානුපස්සී වෙ ඉන්න ඕන. නේද? අජ්ජත් බහිද්ද කායකානුපස්සී වෙන්න ඕන. මොකද කායේ කායනුපස්සී කියන්නේ? මේ කායෙහි කායනුපස්සී වෙනවා කියන්නේ මොකක්ද? දැන් කායෙහි කියන්නේ ඔය හොයාගත්තු කය. ශරීර වෙන්න පුළුවන්, හුස්ම වෙන්න පුළුවන්, ඔය භාවනා කර කර හොයාගත්තනේ. දැන් කය මේ වගේ කියන්නේ. අන්න ඒ කායෙහි ඊළඟට බලන්න තියෙනවා කායානුපස්සී. ඒ කායානුව අනුපස්සනාවක් කරන්න තියෙනවා. ඒ අනුපස්සනාව තමයි ඊළඟට පෙන්නන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එහෙම නේද පටන් ගන්නෙ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඊළඟට එනවා වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඔන්න කරන්න ඕන වැඩි. දැන් තාම අපි කරලා තියෙන්නේ කය අඳුරගත්තා විතරයි. ඉති රූපං කතාව විතරයි. ඉති රූපස්ස සමුදයෝ එකට ගියේ නැහැ. ඒක තමයි ඔය සතිපට්ඨානෙ පෙන්නන්නේ. සමුදය ධම්මානුපස්සී වෙන. මේකේ සමුදය හොයාගන්න. නේද? වැඩක් දීලා තියෙනවා මේ. ඇත්ත දකින්න ඕනනම් අවබෝධ කරගන්න ඕන. එතකොට මේ සමුදය දන්න දකින්න කෙනාට නේද මේක කරන්න පුළුවන් කියන්නේ. නොදන්න කෙනාට බෑ. ඕක දන්නේ නැතුව භාවනා කළා කියලා බුදුහාමුදුරුවෝගේ කුමාරගේ වැඩෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙලස් දුරු වෙන්න බෑ. ආශ්‍රෝෂය කරන්න නේද? දන්න දකින කෙනෙක් වෙන්න කියනවා. ඥානතෝ වික්ඛවේ පස්සතෝ ආසවාණං කාමදා. නෝ අඥානතෝ නෝ අපස්සතෝ. දන්න නැත්තම් බෑ. දැක්ක නැත්තම් බෑ. මේ කෙලින්ම බුද්ධ වචනේ අපි කියනකන් නෙමෙයි. තන මොනව දන්න දකින්න කෙනෙක්ද ඉන්නවද? ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් සත්තං. එහෙනම් ඔන්න වැඩ පිළිවෙල. සතර සතිපට්ඨානෙ කියන්නේ ඔන්න ඔය පළවෙනි එක සමුදය හොයාගන්න එක. සමුදය ධම්මානුපස්සීව ආකාශමිනියට. නේද? දැන් තේරෙයි ඇයි මේක එකම මාර්ගයේ කිව්වේ? ඒකායනං වික්ඛේ මග්ගෝ කියලා සතර සතිපට්ඨාන. මාර්ගේ පටන් ගන්න පළවෙනි දේ තමයි ඉස්සෙල්ලා රූපය අඳුරගත්තා. ඊළඟට ඒ රූපේ සමුදය හොයාගන්න එක. හරි. දැන් ඔන්න අපි වෙන පැත්තකින් බැලුවොත් සමුදය හොයාගත්තා කියන්නේ මොකක්ද එන නුවණ? මේ ඇතිකල්ලි මේ වේ. මේ සමුදය තියෙන කොටයි පළේ. හරි. එතනම එනවා ඔය සමුදය යෙදුම් නැත්තම්. කොහොම එකක් වෙන්න බෑ. මොකක්ද ඒ අවබෝධ කරන්නේ? මේකේ පටිච්ච සමුප්පන්න බව. රූපය පටිච්ච සමුප්පන්නයි කියලා තේරුම් ගන්නවා. ඒතර පටිච්ච සමුප්පන්න බව පටිච්ච සමුපාදි දැක්කොත් තමයි ධම දකින්නේ. ගැලපෙනවා නේද ධමයට? ඒතර මේ පටිච්ච සමුප්පාදි දකින්න වැඩපිළිවෙල තමයි සමුදය ධම්මානුපස්සී වෙන එක. රූපේ ලක්ෂණ ටික රූපේ ලස්සන බල බල ඉඳලා හරියන්නේ නැහැ. රූපෙට මොකද වෙන්නේ කියලා බල බල ඉඳලා හරියන්නේ නැහැ. මේ ටික ලෝකෙටයි තියෙන්නේ. ඇයි? ඒවා දිහා බලා ඉන්නේ මොනවයින්ද? අපේ ආයතනවල.
මොකද හවුලන්නේ?
ආයතනයි ටික අටද මාර්ගයට. දැන් මේ තියෙන්නේ ආයතන ඉක්මවා යන මුලින් පටන් ගන්න ආයතන වලට අහු වෙන රූපේ ලක්ෂණ ටික බැලුවා. ඒක තමයි පූර්ව ප්‍රතිපදාව. එතනින් එන්නේ අපි ඉති රූපං කියන එකට විතරයි.
ඒක
සමතය කියන්නත් පුළුවන්, පූර්ව ප්‍රතිපදාව කියන්නත් පුළුවන්. ඒකෙන් කරන එකම දේ තමයි අපේ නීවරණ ටික යටපත් කරලා දෙනවා. පංච නීවරණ කියලා දෙන්නේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡ. ඔය පහ යටපත් කරන්න ඊට උදව් වෙනවා. ඒක ඒක පූර්ව ප්‍රතිපදාව. ටේකින් සමතයක්. ඒ කියන්නේ නීවරණ යටපත් කිරීම. දැන් නීවරණ යටපත් කරපු මනසට මේ ධම දකින්න පහසුයි. මේ නීවරණ වලින් ඇත්ත වහලා නිතින්. එතකොට ඒ ඔව් දැන් ওই ත්‍රිූපං කියලා පටන් ගන්නකොට නීවරණ ටික යටපත් කරගන්න පුළුවන්. රූපේ ලක්ෂණ ටික බැලුවහම. එතකොට අර ඒ කායන පස්සනාවේ ඕන භවනාවක මුලින් තියෙන්නේ ඒ රූපේ ලෝකයට අයිති විදිහට පේන ටික. මේ මලමිනියන් දිහා බලන් හිටියොත් අසුබය පේන්නේ. නේද? පිළිකුල. දෙතිස් කුණේ පෙවිදුවත් පේන්නේ පිළිකුල. මේ ලෝකයට දැනෙන දෙයක්. ඒවා දැනෙන්නේ ආයතන වලට. ඒකත් තමයි කරන්නේ. අපි මායයන් කියන ටිකම යොදා ගන්නවා ඉස්සෙල්ලා නීවරණයටපත් කරන්න. ඒක තමයි පූර්ව ප්‍රතිපදාව. ඒක ලෝකෙට අයිති ටිකම යොදා ගන්නවා නීවරණ ටික ඉස්සෙල්ලා යටපත් කරනවා. ඊළඟට මාර්ගයේ ධර්මයෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයට හැරෙන්න ඕනේ. ඒක තමයි මේ ඉති රූපස්ස සමුදය කියන එකට යන්නේ. ඒකට මේ සමුදය ධම්මානුපස්සී වෙන්න ඕන. සමුදය ධර්මය මොකද්ද කියලා අඳුර ගන්න ඕන. ඔය ඔය දැන් තියෙන කයෙහි සමුදය මොකද්ද එනවා. එතකොට සමුදය හොයාගත්තොත් ඔන්න නුවණක් එනවා. මේ ඇති කල්ලි මේ වෙයි. සමුදය නිසායි ඵලය. සමුදය නිසායි ඔය රූපේ. මේ සමුදය යෙදුන හින්දායි ඔය කය. සමුදය යෙදුන් නැත්නම් එහෙම. අපි ඔන්න පොඩි බ්‍රේක් එකක් ගමු දැන්. ටිකක් විතර කතා කරලා. ටේක් අප් කරනවා ඒක ස්ලෝ ඉලා